ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය විනාඩි 14 කාලයක් ඔබතුමියට තියෙනවා.
ස්තුතියි. මම මුලින්ම මේක අවස්ථාවක් කරගන්නවා. මාතින් සිදුණු අතපසු වීමක් පැහැදිලි කිරීමේදී 2025 පෙබරවාරි 25 වෙනිදා කරපු පැහැදිලි කිරීමේදී සිදු වූ අත්වැරදක් නිවැරදි කරගන්න. ඒකෙදි මම කියනවා දළදා මාලිගාවට ප්‍රහාරයේ සිදුවන අවස්ථාවේ මල්වතු පාර්ශවයේ හිටපු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල හිමියන් ජීවතුන් අතර සිටියා නම් කියලා මම ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශයේ ඇති අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල මාහිමියන් යන්න හැන්සා වාර්තාවෙන් ඉවත් කරලා ඒ වෙනුවට අතිපූජ්‍ය සිරිමල් වත්තේ ආනන්ද මහානායක හිමියන් ලෙස සංශෝධනය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. සිදු අත්වැරදීම සම්බන්ධයෙන් වත්මන් මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමින් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වකව මම සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම කනගාටුව ප්‍රකාශ කරනවා. දැන් මොහොතකට කලින් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා කිව්වා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනවට අපි කලබල වෙලා කියලා. ඒ වගේම අපි බය වෙලා වගේ කිව්වා. අපිට බය තිබුණේ අද නෙවෙයි ගරු අගමැතිතුමියනි, ඔබතුමිය එතකොට ලංකාවේ නැහැ මං හිතන්නේ ওই 88 89 කාලේ විදේශගතව ඉගෙන ගන්න කාලේ. එදා ඒ අයට යන්න හම්බුනේ පාතමාලයට විතරයි. වැරදිලාවත් ඒ වෙනකොට මීට කලින් තර්ජනයක් තියෙන බව දැනගෙන අස්කිරි මල්වතු මහහිමි පහනන් වහන්සේලා ඒ වගේම එවකට හිටපු දියවර්ණ නිලමෙතුමා මේ අපේ දන්ත ධාතුන් වහන්සේ සංගවා තිබ්බේ නැත්නම් ආරක්ෂිත තැනක වැරදිලාවත් උඩුමහලට ගියා නම් අද ඕගොල්ලන්ට ප්‍රදර්ශනය කරන්න දළදා වහන්සේ කෙනෙක් අපේ රටේ ඉතුරු වෙයිද කියන එක පිළිබඳව සැකයක් තියෙනවා. ඒ නිසා මේ සැරේ දළදා වඳිනකොට එදා කරපු පාප කර්මයට පසඟ පිහිටවල වැඳලා සමාව ගන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. ඊළඟට මේ 2015 මේ පාර්ලිමේන්තුවේදී අද මේ කතා කරන කොමිෂන් සභාව පිහිටුවන්නට විශාල දායකත්වයක් දරපු ජනතා විමුක්ති පෙරමුණ එදා අපි එකට හිටපු අනුරු කුමාර දිසානායක මැතිතුමා, නලින්ද ජයතිස්ස මැතිතුමා, බිමල් රත්නායක මැතිතුමා අද ඒ කොමිෂන් සභාව මර්ධනය කරන්නට ඒවට අර ගමේ භාෂාවෙන් කියන තග දානකොට පර්ජණය කරනකොට ඔබතුමන්ලා මතක් කරගන්න ඕනේ එදා යහපාලන රජයේ බිඳ වැටෙන්නට ප්‍රධාන හේතුවක් වුණේ ඒ කියන කොමිෂන් සභාවලට යම්කිසි බලපෑම් සිද්ධ කරන්න ගිහිල්ලයි කියන එක මතක තියාගත්තොත් හොඳයි කියන එක මම මේ වෙලේ කියන්න ඕනේ. ඒ වගේම මම දැක්ක අලුත් බද්දක් ගැන. මොකද්ද? උන්නියල් ක්‍රමය මහ බැංකුවේ ලියාපදිංචි කරලා බදු ගහන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒක හරියට කසිප්පු කාරයෝ ටික ලියාපදිංචි කරලා සුරාපදුවකින් බදු ගහනවා වගේ වැඩක්. ඒ වගේම පාතාලය ලියාපදිංචි කරලා ජයරත්නකෙන් හරි රේමන්ඩකෙන් හරි බදු ගහනවා වගේ වැඩක්. එනිසා මම ඉල්ලා සිටිනවා මීට වඩා අපි බුද්ධිමත්ව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනි කියන එක. අද ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ එතුමා ඇතැම් වැය ශීර්ෂ ඉවත් කරලා තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. හොඳ දේ හොඳයි කියන්න ඕනි. හැබැයි අපි දැක්කා ඇතැම් වියදම් වෙනත් අමාත්‍යංශවලට දාලා වියදම අඩුයි කියලා පෙන්නනවා. ඒක ප්‍රසාද් මන්ත්‍රීතුමා කතා කරපු නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා මම කියන මේක තනිකරම අස්බැන්දුමක්. ගිනුම් කරන හා පරිපාලන මූලිකාංග පාවිච්චි කරලා අධ්‍යාපන අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල තීරු වෙනස් කරලා පොත බැලන්ස් කරලා තියනවා වගේ තමයි පේන්නේ. හැබැයි ඒ වගේම කියන්න ඕනේ ගරු මුලසනේ මන්ත්‍රී සභාපතිතුමනි, අද මේ අයවැයේදී අපි දකිනවා අගය අමතක කරලා වටිනාකමට ඉලක්කම් දාලා වියදම් කැපුවා කියනවා. ඒකෙන් වෙන්නේ මිල කළ නොහැකි ජාතික උරුමයන් රටට අහිමි වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක මතක් කරන්න ඕනි. මොකද ඒකෙදි කියනවා මේ මන්දිර නඩත්තු නොකිරීම මේවා අවුරුදු 200කට වඩා පැරණි ගොඩනැගිලි. එතකොට මේවා පුරාවිද්‍යාවට අයිති දේවල්. මේ වගේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය, ඒ වගේම ඒවා ඇතුලේ තියෙන ලේඛන, මේවා විශාල වටිනාකමක් තියෙන ගරු සභාපතිතුමනි. ඒ වගේම මං කියනවා දීවර අමාත්‍යංශයට වෙන් කරපු මුළු මුදලට වඩා වැඩි ඇති සමහර විට එක මන්දිරයකට වෙන් කරපු මුදල කියන එක මේ වෙලේ කියන්න ඕනේ. ඒ නිසා මෙවැනි කටයුතු කරොත් වෙන්නේ මේ ජාතික උරුමයන් මේ අනාගතයට ඉන්න දරුවන්ට දකින්නවත් නැති වේවි. ඒ නිසා මේවා නඩත්තු කර ගැනීම, මේවා රැක බලා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක් හැටියට මම දකිනවා. ඊළඟට විගණන සේවා හා කොමිෂන් සභා, විගණන සේවා කොමිෂන් සභාවත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ගැනත් වචනයක් කියන්න ඕනි. මම දැක්ක කෝප් කමිටුවේ මේවා ගැන කතා වෙනවා තරුණ සේවා සභාවේ සිද්ධියක් සම්බන්ධයෙන්. අනිවාර්යයෙන්ම වරදක් වෙලා තියෙනවා නම් ඒවට දඬුවම් සිද්ධ වෙන්න ඕනේ, ඒවා විමර්ශනය කෙරෙන්න ඕනේ. හැබැයි මම රාජ්‍ය සේවයේ සියලු දෙනාටම කියනවා සැපයුම් කරුවෝ ලියාපදිංචි වෙලා නැත්නම්, ටෙක්නිකල් ඉවැලුවේෂන් එකක් නැත්නම්, ප්‍රසම්පාදන කමිටුවක් නැත්නම් රුපියල් 1000කටවත් අස්සම් කරන්න එපයි කියලා කියනවා. මොකද මේ නාට්‍ය පෙන්වීම තුළ ඔබත් ඔබේ පවුලේ අයත් මම හිතනවා පාරේ බහලා යන්න බැරි තත්ත්වයකට පත්වේවි. මොකද අනතුරු ඇඟවීමේ නිලධාරීන් දැන් ගෙවල් වලට එනවා, තැන් තැන්වල අපිටත් අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා ඒ වගේ නිලධාරීන් ආවොත් ඔබත් ඔබේ දරුවනුත් අපහසුතාවයට පත්වේවි. ඊළඟට දැන් මොහොතකට කලින් කතා කරපු ජනාධිපති අරමුදල ගැන කතා කරන්න ඕනි. ඒකෙදි එදා ලසන්ත වික්‍රමතුංග ගැන සමාජයේ කතා වෙනකොට එක ලයිස්තුවක් දැම්මා. අද දනදා වහන්සේට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සමාජයේ කතා වෙනකොට අද ඉතිරි ලයිස්තුව ගෙනත් දැම්මා. මම කියනවා ඊට එහා ගිහින් මේක දිහා කතා කරන්න. 2024 වගේ කාල වෙනකොට අපි දැක්ක ලැබිච්ච අයදුම් පත්‍රවලින් දින 3ක් යනකොට ඒවට 50%කට ප්‍රතිචාර දැක්ුවා. ඒ වගේම දින 5ක් යනකොට 85%ක් ලැබිච්ච අයදුම් පත්‍රවලට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ නිසා මම කියනවා මේ වෙනකොට සති 3ක් ගිහිල්ලත් උත්තරයක් නැති අයදුම් පත්‍ර තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ කාර්යක්ෂමතාවය ගැන සොයා බලන්න කියන එක මම ඒ අයට කියන්න ඕනේ. ඒ වගේම කිව්වා ජාතික ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමට ගෙනියනවා කියලා. දැන් වෙනකොට නියම ව්‍යාපෘති 8ක් ක්‍රියාත්මක වෙනවා. ඉස්සර දින 5න් මුදල් ලැබුණා. ඒ ආයතන වලට දැන් මාසෙකින්වත් මුදල් ලැබෙන්නේ නැහැ කියලා ඒ අය කියනවා. ඒ නිසා මේවා ගැන හොයලා බලන්නත් කියනවා. ඊළඟටත් මේ ජනාධිපති අරමුදල ගැන කියන්න ඕනි. අපේ ජාතික සම්පත් තියෙනවා. ඒවා මානව සම්පත් වෙන්න පුළුවන්, ඒවා භෞතික සම්පත් වෙන්න පුළුවන්. අපි දැක්කා හෙළයේ මහා නිලි රැජින මාලනී ෆොන්සේකා. ආයේ මාලනී ෆොන්සේකාලා දෙන්නේක් නැහැ. ඉන්නේ එක්කෙනයි. එතුමියට අසනීප වුණාම රුපියල් 150,000ක මුදලක් දීලා තියෙනවා. ඒ මුදල ගැන ප්‍රශ්න කරනවා මේ හෙළයේ මහා නිලි රැජින. ඉන්දියාව ගත්තොත් ලතා මංගেশකාර්, රවි ශංකර්, අමිතාබ් බච්චන්, ඊළඟට ෂාරුක් ඛාන් මේ සියලු දෙනාම ජාතික වස්තුන් හැටියට සලකන්නේ. හැබැයි කලාකාරයන් විශාල පිරිසක් ජාතික ජනබලවේගයට සහයෝගය දක්වනකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් හැසිරෙන හැටි ගැන මට හරි කනගාටුවක් හිතෙනවා. ඒ මුදල ලබා දීපු නිසායි ඇගේ ජීවිතේ බේරෙන්නේ. ඒ වගේම පාසල් සිසුවියකට මුදල් ලබා දීලා ඇය ජීවිතේ බේරා දුන්න එක ගැනත් මේ වෙනකොට විමර්ශන යනවා. එනිසා මේවා ගැන කතා කරන්නත් ඇත්තටම ලැජ්ජාවක් තියෙනවා. එනිසා මෙන්න මීට වඩා සංවේදීව මේවා ඇතුලේ කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ගණකාධිකාරිවරුන්ට, සහාය කාර්ය මණ්ඩල වලට මම කියනවා මෙහෙම ගියොත් ජනාධිපති අරමුදලේ ඔබ අස්සම් කරන හැම අස්සනකටම ඔබට උත්තර දිදී ඉන්න සිද්ධ වේවි. ඒ නිසා මේ රජයේ සේවකයන්ව දංගෙඩියට ගෙනියන එක නවත්තන්නයි කියන එකත් මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් වෙන්නේ මේ කිසිම ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මේ රජයේ සේවකයෝ තීන්දු තීරණ ගන්නට මැලි වේවි කියන එක මේ වෙලේ මම මතක් කරන්න ඕනේ. එනිසා අද මේ කතා කරන්නේ විශේෂයෙන්ම විශේෂ වියදම් මේකකේ ආයතන 25ක් ගැන. මේ ආයතන 25 තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රැකගන්නට කටයුතු කරන ආයතන 25 මූලිකවම. මට මතක් වෙනවා ප්‍රංශ ජාතික දේශපාලන විද්‍යාඥ චාල්ස් මොන්ටෙස්කියු කියනවා, බලතල බෙදී යාමේ න්‍යාය ඉදිරිපත් කරමින් එතුමා කියනවා, යම් පුද්ගලයෙකු තම බලය ඒකරාශී වන විට එම බලයට සීමා පනවන තුරු එම බලය අයතා ලෙස ක්‍රියා කිරීම නතර නොකරන බව. ඒ වගේම ඔහු කියනවා බලය මර්ධන කළ යුත්තේ බලය මගින්ම බව. ඒ අනුව බලය ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අතර බෙදී යා යුතු බවත් ඔහු පවසනවා. අද මේ කතා කරන ආයතන 25ම මං අර ඉහත කිව්ව අංශ 3 ඇතුලේ තියෙන ආයතන. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනැගිලා තියෙන්නේ ඔය මං කිව්ව කුළුණු තුල මත. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය තුල. ඒ නිසා මේ දෙක මගින් මේ රටේ පාලනය සිද්ධ වෙනකොට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කියන එකට කොයිතරම් වගකීමක් වටිනාකමක් තියෙනවද කියන එක මට මතක් වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි භාවිතා කරන්නේ. ඒ සම්ප්‍රදාය ඇතුලේ ආණ්ඩු පක්ෂය හඳුන්වන්නේ රජුගේ හෝ රැජිනගේ ආණ්ඩු පක්ෂය කියලා. ඒ වගේම විපක්ෂය හඳුන්වන්නේත් රජුගේ හෝ රැජිනගේ විපක්ෂය කියලා. ඒතර මේකෙන් පේනවා මේ දෙකම රටක ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් කියලා. මොන විදිහකින් හෝ විධායකයෙකු විසින් ව්‍යවස්ථාව යටපත් කරන්න හදනවා නම්, එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකයෙකු විසින් විධායකයෙකු යටපත් කරන්න හදනවා නම්, එහෙමත් නැත්නම් විධායකයෙකු සහ ව්‍යවස්ථාදායකයෙකු විසින් අධිකරණය යටපත් කරන්න හදනවා නම්, මං හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම එතරදී සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ විසින් තමන්ගේ විපක්ෂය තමන්ට ලැබිලා තියෙන බහුතර බලය පාවිච්චි කරලා යටපත් කරන්නට උත්සාහ කරනවා නම් මං හිතනවා එතනදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය රඳා පවතින එකක් නැහැයි කියලා. ඒ වගේම ඒ
පාලනයේ අහිතකර
තත්ත්වයක් ඇති වෙනවා කියලා මම කියනවා. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබුණොත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ, ප්‍රතිලාභ ලැබෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. මම මෙහෙම කියන්න හේතුව තමයි අද ඔබේ ආණ්ඩුවට 6-5කට ආසන්න බලයක් ලැබිලා තියෙනවා. එහෙම තියාගෙන අද සමහර අය දින ගණනවා මේ තනි ආණ්ඩුවක්, විපක්ෂයක් නැති තනි ආණ්ඩුවක් ගෙනියන්න දින ගණන අය, ඇඟිලි ගණින අය අපිට ඇහෙනවා දැන්. එතකොට මේ හදන්නේ මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වල දාන්නද කියන එක අහන්න වෙනවා. මොකද මේක ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයට කරන අනතුරු ඇඟවීමක් විදිහට තමයි මම දකින්නේ. ඒ නිසා මේ වැය ශීර්ෂයේදී මේ ආයතන මොනවද, මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට තියෙන ආයතන බව අපි පිළිගන්න ඕනි, ඒ ගැන අවබෝධ කරගන්න ඕනි. ඒ වගේම යහපාලන මූලධර්මානුව මේ රට පාලනය කරගන්නට, මෙහෙවන්නට මේ ආයතන ශක්තිමත් කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි කියන එක අපි වගකීමෙන් යුතුව කියන්න ඕනි. ජනාධිපතිවරයා සතු බලතල, එහෙම නැත්නම් එතුමගේ වැය ශීර්ෂ, විපක්ෂයේ වැය ශීර්ෂ, ආණ්ඩු පක්ෂයේ සංවිධායකගේ, ඒ වගේම විපක්ෂයේ සංවිධායකගේ, සභානායකගේ, අධිකරණයේදී කොමිෂන් සභාවල මේ සියලු දේ අයගේ අයිතිවාසිකම් සහ ඒ අයගේ වැඩ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම රජයේ වගකීමක් හැටියට මම දකිනවා.
අවසන්
කරනවා. අපි මේ මොහොතේ විශේෂ වියදම් මේකේ වැය ශීර්ෂය සාකච්ඡා කරන විට මේ වගේ කාර්යභාරය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම ආරක්ෂා කරන්නට, ඒ වගේම තහවුරු කරන්නට වගකීමක් තියෙන මේ ආයතන ශක්තිමත් කරන්නට අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕනි කියන එකත් මතක් කරමින්, විපක්ෂයක් නැති තැන ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිද්ධ වෙන බව නැවත වතාවක් ප්‍රකාශ කරමින් මන් නිහඬව ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.